नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स समुदये धम्मानुपस्सी वा चित्तस्मिन् विहरति वयधम्मानुपस्सी वा चित्तस्मिन् विहरति समुदयदयधम्मानुपस्सी वा चित्तस्मिन् विहरति अतिचित्तशिवापणस्स सतिपच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिसतिमन्ताय अनिश्चितो च विहरति न च किञ्चि लोके उपादीयति एवं पि भिक्खवे भिक्खु चित्ते चित्तानुपस्सी विहरतीति। उत्तम बुद्धरत्नैर्मागे नमस्कारेवेवा श्रीसद्धर्मरत्नैर्मागे नमस्कारेवेवा आर्यमहासङ्करत्नैर्मागे नमस्कारेवेवा ඒවගේම මාමේ උතුම් මාර්ය භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අතිගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව්පකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාර්යතුමන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 32 වන ධර්ම දේශනාවටයි. අපි 31 වන ධර්ම දේශනාවේදී කතා කළා මේ නාම රූප කියන මේ කොටස් දෙක. මේ ජීවිතයේ පැවැත්ම කියලා කියන්නේම මේ නාම රූප ක්‍රියාවලිය. අපේ ලෝකය කියලා කියන්නේම මේ නාම රූප ක්‍රියාවලියක්. එතකොට මේ සිත කියලා කියන්නේ රූප දෙකක් එකතු වෙනකොට ඇතිවෙන නාම ධර්ම ටිකක්. මොකද්ද මේ රූප දෙක? බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් එකතු වෙනකොට පණ තියෙන නිසා, එහෙම නැත්නම් විඥානි තියෙන නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් වෙන් වෙනකොට මෙන්න මේ නාම ධර්ම ටික නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ නාම ධාරාව දිගට දිගට පැවතගෙන යන්නේ. අපි කිව්වා නාම ගොත්තන් අජීරති කියලා, නාම ගෝත්‍රය. මේ එක සිතක් නෙමෙයි, එක නාම එක ඇතිවෙන එක ආයතනයක ඇතිවෙන ඒ නාම ධර්ම ටික නෙමෙයි, ඊළඟ ආයතනය ඇතිවෙන්නේ වෙනත් ආකාරයකට ඇතිවෙන්නේ. එතකොට මේ රූපයත් එතන එතන දිරලා යනවා. ෂණියක් ෂණියක් පාසා ඉපද නිරුද්ධ වෙන රූප ධාරාවක් තියෙනවා. අපි රූපය ගැන කතා කරා කායानुපස්සනා කොටසේදී. එතකොට මේ කය කියන රූපයත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදිලා, ඒ ආපෝ ධාතුයේ තිබෙන මේ ආබන්ධන විබන්ධන ලක්ෂණ නිසා ෂණියක් ෂණියක් පාසා ඉපදෙලා නිරුද්ධ වෙලා යන දෙයක් තමයි මේ රූපය කියලා කියන්නේ. එතකොට කයත් ඒ වගේ, බාහිර රූපත් ඒ වගේ. පණ නැති ලෝකේ කියලා මේ ලෝකේ පණ නැති ලෝකේ සහ පණ ඇති ලෝකේ කියලා දෙකකට බෙදුවොත් එහෙම පණ නැති ලෝකෙම කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූප ලෝකේ කියන එක. එතකොට මේ රූප ලෝකේ කියන එක ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන එක. එතකොට මගේ ඇහෙන් අඳුරන රූප ලෝකයත්, කණෙන් අඳුරන ශබ්ද රූප කියන ඒ ලෝකයත්, නාසයෙන් අඳුරන ගන්ධ රූප කියන ඒ ලෝකයත්, දිවෙන් අඳුරන රස රූප කියන ලෝකයත්, කයෙන් අඳුරන ස්පර්ශ රූප කියන ලෝකයත්, මනසින් අඳුරන සිතුම් රූප කියන මේ ලෝකයත් සියල්ලම සතර මහා ධාතුන්ගෙන් යෙදුණු දේවල් කියලා අපි මුලින් කතා කරලා තියෙනවා. මේ කායानुපස්සනා කොටසේදී අපි මේක හොඳට තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුත් වෙන රූප තොගේකුත්, ධාතු හතරෙන් යෙදෙන රූප ටිකකුත්, ඊළඟට විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ සතර මහා ධාතුන් වගේ වලින් හැදුණු ඒ රූප කලාප වගේ 1000 ගුණයක් වේගකින් ඉපද නිරුද්ධ වෙන නාම ධර්ම ගොඩක්. එhmenan මේ සිත කියන්නේ චිත්තක්ෂණයක් පාසා ඉපද නිරුද්ධ වෙන නාම ධාරාවක් කියන එකයි. එhmenan ලෝකෙ මොනවද නිත්‍ය තියෙන්නේ කියලා මේ පින්වතුන්ට ටිකක් හිතලා බලන්න වෙනවා. ලෝකෙම තියෙන්නේ රූප සහ නාම විතරක් නා. රූප ෂණයක් ෂණයක් පාසයි බෙදෙන නිරුද්ධ වෙනවා නා. නාම කියනේ චිත්තක්ෂණයක් පාසයි බෙදෙන නිරුද්ධ වෙනවා නා. මොනවද අපට අල්ලන්න තියෙන්නේ? නචිකින්චි ලෝකේ උපාදීති කියන තැනට තමයි අපට එන්න වෙන්නේ. ලෝකේ අල්ලන්න මොකුත් නෑ. එමනම් මට අල්ලනවා නම් අල්ලන්න තියෙන්නේ මේ නාමයක් රූපයක් විතරයි. එමනම් මේ විදිහට මේ නාම රූප අවබෝධ වෙනවත් එක්කම මේ වගේ යථා ස්වභාවය අවබෝධ වෙනවත් එක්කම මෙන්න මෙයාට තේරෙන දේ තමයි ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන එක. කියන්නේ ශුන්‍යතාවයක් පමණයි. ශුන්‍යතාවය කියලා කියන්නේ මම මේ හිතාගෙන ඉන්න සත්වයේ පුද්ගලයේ ආත්මයක් තියෙන තැනක් නෙමෙයි මේක. ක්‍රියාකාරීත්වයක් පමණයි. අවිද්‍යාව හේතුවෙන් ඉදිරියට ඇදී 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 යන නාම ධාරාවකුත්, ඒ අවිද්‍යාව හේතු නිසා උපාදාන වීමෙන්, තණ්හාව නිසා උපාදාන වීමෙන් කර්ම සකස් වෙලා මේ ආත්ම ස්වභාවය පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීමත් ඇති කරගෙන, දෘෂ්ටි ඇති කරගෙන, අන්නේ දෘෂ්ටි නිසා සකස් වෙවි යන ඒ කර්ම හේතුවෙන් කර්මඵලයක් විදිහට සකස් වෙවි යන රූප ධාරාවක් තියෙනවා. ඒ රූපේ මනුෂ්‍ය රූපයක් වෙන්න පුළුවන්, සත්ව රූපයක් වෙන්න පුළුවන්, දේව රූපයක් වෙන්න පුළුවන්, ප්‍රේතයෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්, නිර්සත්ත්වයෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්. ඒතකොට ඔය මොකක් වුණත් ඒ කර්ම හේතු කරගෙන ඇතිවෙන රූප ධාරාවක්. එහෙනම් අවිද්‍යාව හේතුවෙන් ඉදිරියට එන ඇදෙන නාම ධාරාවකුත් ඒක නාම ධාරාවට තනියම සකස් වෙන්න මේ රූපයක් නැතුව. එතකොට අන්නේ මේ කර්ම හේතුවෙන් ඇතිවෙන රූප ධාරාවකුත්, අවිද්‍යාව හේතුවෙන් ඇදෙන නාම ධාරාවකුත්, අවිද්‍යාව නිසා ඇතිවෙන තණ්හාව හේතුවෙන් ඇතිවෙන නාම ධාරාවකුත්, මෙන්න මේ ධාරා දෙකක් එකට ගලාගෙන යනවා. ඒකට අයිතිකාරයක් නෑ. අපි පහුගිය සතියේත් කතා කරා මේ 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 ධාරා දෙකේ අයිතිකාරයා මම නෙවෙයි අවිද්‍යාව කියලා. අවිද්‍යාව පටිච්ච සමුප්පාදේ විස්තර කරන කොටත් කියන්නේ අවිද්‍යාව පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතන, සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භවෝ, භව පත්‍යා ජාති, ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. සියලුම දුක් සකස් වුනේ මේ බිත්‍රේ වගේ පරිසම් කරන්න ඕනේ කය සහ වහා ගිනිය විලිනු සුළු සිත මේ දෙක ඇතුළින්නව මේ සියලුම දුක් සකස් කරලා දුන්නේ මෙන්න මේ ජාති. ජාති සකස් කරලා දුන්නේ මොකද්ද? භවයේ භවපච්චා ජාති. භවයේ කිව්වේ මොකේද? මේ ඕනෑකම් ලයිස්තු ටික ඇති වුණා. එක එක ආකාරයෙන් කාම භව, රූප භව, රූප භව කියලා. මෙන්න මේ කාම ලෝකේ පංචකාමයන් පිළිබඳ ඕනෑකමක් ඇති වෙලා කාම ලෝකය සකස් වුණා. කාම ලෝකෙ ඉපදෙන්න භවයක් සකස් වුණා. රූප ධ්‍යාන උපාදාන කරගෙන ඉවරලා අන්න ඒව කෙරෙහි රූප ධ්‍යාන ලබන්න ඒ වගේ තියෙන සුවයට කැමති වෙලා රූප භවය සකස් කරගත්තා. ඊළඟට කාම පංචකාමත් බොහෝ දුක් සහිතයි. ඒක වටින දෙයක් නෙමෙයි. මේ රූප ධානත් වටින දෙයක් නෙමෙයි. ඊට වඩා බොහෝම සැප සහිතයි මේ අරූප ධාන කියලා. මේ අරූප ධාන අල්ලගෙන කත කරගත්තේ අරූප භවයේ සකස් වුණා. එතකොට ඒ සකස් වෙච්ච භවයට අනුව ඒ ස්ථානයේ ජාතිය හම්බුණා. එතකොට ඒ ජාතියට අනුව ඒ ස්ථානයේ දුක උරුම වුණා. එහෙමනම් භාවයේ සකස් වුණු නිසා තමයි ජාතිය හම්බුනේ. ජාතිය හම්බුනේ නිසා තමයි දුක සකස් වුනේ. එහෙමනම් අපි බැලුවා මේ භාවයේ සකස් වුනේ කොහොමද? භාවය කොහොමද නතර කරන්නේ? භාවයත් නිකක් නතර කරන්න බෑ. උපාදාන පත්‍යා වව දැඩිව ග්‍රහණය කරගත්ත නිසා. දැඩිව ග්‍රහණ කරගත්ත ඒවා තමයි මගේ මේ උපාදාන ලයිස්තු තියෙන්නේ. එව නැත්තම් මට ඕනේකන් ලයිස්තුට ආවේ මේ දැඩිව ග්‍රහණය කරගත්ත ඒවා. එතකොට තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන් මේවා ග්‍රහණය කරගන්නවා. එතකොට එමනම් අපි බල උපාදානෙ නතර කරන්නේ කොහොමද? තණ්හා පච්ච උපාදානං. තණ්හාව තියෙනකම් උපාදානෙ නතර කරන්න අපට බැහැ. එහෙමනම් අපි බලුව තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලා. එතකොට අපට තේරෙනවා ලෝකේ ඇත්ත දකින්න නැති තාක්කල් අපට තණ්හාව ඇති වෙනවා. අවිද්‍යාව තියෙන තාක්කල් තණ්හාව නතර කරන්න බැහැ. ලෝකේ නිත්‍ය සැපයි, ආත්මයි, සුභයි කියලා තමන් හිතේ පවතින්නා වූ මේ විකෘතිය පෘථග්ජන ස්වභාවය කියන්නේ ඒකට නේ සංඥා විපල්ලාසයක පැවැත්මකට නේ පෘථග්ජන ස්වභාවය කියන්නේ. එහෙමනම් මේ විකෘතිය තියෙනකන් නিত্য වූ සැප වූ ආත්ම වූ සුභ වූ දෙයක් අතහරින්න කිසිම උවමනාවක් නැහැ. එහෙමනම් ඒක උපාදානේ කරන්න දෙයක් නෑ, උපාදානේ වෙනවා. එතකොට මෙන්න යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිපට්ඨාන ක්‍රමය අනුව සිහිය පිහිටවාගෙන මේ කය පිළිබඳව, මේ වේදනාව පිළිබඳව, මේ සිත පිළිබඳව, ඊළඟට මේ ලෝකේ පවතින ධර්මතාවයේ තේරුම් අරගෙන යනකොට එයාට තේරෙන්නේ නජකින්චි ලෝකේ උපාදීති. මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ ත්‍රිලක්ෂණිය අවබෝධ වෙන්නේ. ඒතර ත්‍රිලක්ෂණිය අවබෝධ වෙනකොට අනිත්‍යයි නං දුකයි නං අනාත්මයි නං එයාට අලන්න ඌමනාවක් නැති වෙනවා. බලෙන් කරන දෙයක් නෙවෙයි. බලෙන් කරන දෙයක් නෑ. අවිද්‍යාව දුරු වෙලා ඇත්ත තේරෙනකොටම අල්ලන්න දෙයක් නැති වෙන එකයි සිදුවෙන්නේ. මේ අනුපස්සනා සියල්ලගේම අවසානයේ එන උත්තරය තමයි නචිකින්චි ලෝකේ උපාදීති. ලෝකේ අල්ලන්න මොකුත් නෑ කියලා තේරෙන එක. ලෝකේ අල්ලන්න මොකුත් නෑ කියලා තේරෙනකොට ලෝකේ අතහරින්න වෙන මොකුත් කරන්න දෙයක් නෑ. තේරෙනවත් එක්ක ලෝකේ අල්ලන්න කිව්වත් අල්ලන්න බෑ. අතහරිනව නේ අතහැරිනව. එහෙමනම් මේ අවිද්‍යාව කියන එක නිසා භවයේ සකස් වීමත් අනුලෝම පටිච්ච සමුප්පාදේ දුක සකස් වෙන ආකාරයට භවය අනේකත් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීම නිසා විද්‍යාව යත්තේ වශයෙන් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස නිරුච්ඡanti ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. මොන ඔය ආකාරයට තමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා අපි තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට සොයාගත්තේ මේ පටිච්ච සමුප්පාදේ. මේ ලෝකේ මේ ඔය ධ්‍යාන සමාධි සියල්ලම ලැබපු පිරිස හිටියා බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත්. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්න වෙන්නේ මේ පටිච්ච සමුප්පාදේ. දුකේ හට ගැනීම දුක නිරුද්ධ කරන මාර්ගයත් නැත්තම් නිවන කියන එකයි දේශනා කරන්නේ. නිවන් දකින්න අවශ්‍යතාවය මොකද්ද? ලෝකේ පවතින්නේ නිවන් දකින්න ඕන වෙන්න හේතුවක් තියෙන්න ඕනේනේ. අන්න ඒක රික දුක්ඛ සත්‍ය ලෝකේ පවතිනා වූ දුක කියන එක තේරුම් ගන්නවා. ඒක ඊළඟට ඒක ඇති වෙන්න හේතුව මොකද්ද කියලා බැලුවා. ඒක සමුදය සත්‍ය. ඊළඟට මේ දුකේ සමුදය සත්‍ය නිරුද්ධ කරනකොට නැත්තම් දුක ඇති වෙන්නේ හේතුව නිරුද්ධ කරනකොට මෙන්න මේ නිරෝධ සත්‍ය නැත්තම් මේ මා නිවන කියන එක දැනෙනවා. ඒක තේරුම් ගන්නවා. ඊට පස්සේ මේක කරන මාර්ගය මොකක්ද කියලා, මේ මාර්ග සත්‍ය ඒක කරන විදිහක් තියෙන්න ඕනේ. මේ තණ්හාව දුරු කරගන්න, මේ දුක දුක්ඛ සමුදය වුණු මේ තණ්හාව දුරු කරගන්න නම් තණ්හාව දුරු කරන්න බෑ අවිද්‍යාව තියාගෙන. තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අන්න එහෙම මේ හේතුඵල හේතුඵලයක් විදිහට මුළු බුද්ධ ධර්මයේ මේ හේතුඵල විදිහට විස්තර කරන්නේ. එහෙමනම් මේ පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵලයක්. මේක ප්‍රත්‍යයෙන් මේක හැදෙනවා, මේක ප්‍රත්‍යයෙන් මේක හැදෙනවා. ඒ වගේම මේක නිරුද්ධ වෙනකොට, මේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට ඒකින් හටගත්ත ඵලය නිරුද්ධ වෙනවා. ඔය විදිහට හේතුව නිරුද්ධ කරලා ඇති වෙන ඵල නිරෝධයක් තමයි අපිට දකින්න තියෙන්නේ. එහෙනම් දුක කියන්නේ ඵලයක්. ඒකට හේතුව තමයි මෙන්න මේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඇති වූ තණ්හාව. එහෙනම් අපි මේ නාම රූප කියලා විස්තර කරනකොට පහුගිය සතියේ මේ පිළිබඳව බොහොම කතා කළා. මේ නාම රූප තේරුම් ගන්නකොට, නාම සහ රූප ලෝකේ පවතින තේරුම් ගන්නකොට, තේරුම් ගන්නකොට යම් කිසි කෙනෙක් තුළ මෙන්න මේ අවිද්‍යාව දුරු වෙලා, සක්කාය දිට්ඨිය දුරු වෙලා, ඊළඟට කාමරාග පටික දුරු වෙලා, ඊළඟට අනිත් මේ සියලුම සංයෝජන ධර්ම දුරු වෙලා, අස්මිමානේ පව දුරු වෙලා, අවසානෙම මේ පැවැත්ම තමන් කියන හැඟීම පව දුරු වෙලා සම්පූර්ණයෙන්ම මේ ස්වභාව ධර්මයක් බවට පත් වෙච්ච කයක් සහ සිතක් ධාතු ස්වභාවයක් යන පැවැත්මක් පමණක් බවට පත් වෙලා මේ කර්මසිත නොවි අයිතිකාරයක් නැති ක්‍රියාසිත පමණක් පවතින මේ නිවන කියන එක සාක්ෂාත් කරගත්ත අරිහතුන් වහන්සේ කෙනෙක් බවට පත්වීමට හැකියාවක් තියෙනවා කියලා අපි පහුගිය දේශනාවලදී යම් ප්‍රමාණයකට කතා කළා. එහෙමනම් අද මේ නිවාසී බලාපොරොත්තු වෙන්නේ අපි මේ කතා කරපු නාම රූප පිළිබඳව ප්‍රඥා ඉන්ද්‍රිය පාවිච්චි කරලා මේ ධාතුවල ස්වභාවය පාවිච්චි කරලා කොහොමද මේක භාවනාවක් විදිහට වඩා ගන්නෙ කියන එකයි. එතකොට මේක තනියම මං හිතන්නේ ටිකක් දිග භාවනාවක් නිසා මෙන්නස මේ භාවනාව කියන්න. එතකොට මේ පිරිසට පුළුවන් මේ භාවනාව මේ දේශනාව යන අතරතුරේදීම තමන් හොඳට ඇස් දෙක පියාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙන්න පුළුවන් නම් එහෙම, එහෙම නැත්නම් එහෙම බැරි අය පුටුවක වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන හොඳට තමන්ගේ අවධානය යොමු කරගෙන මේක භාවනා කරනවා කියන භාවනා අරමුණේ ඉඳගෙන භාවනාවක් විදිහට මෙන්නාසි කියනකොට තමන් තුලි විමස විමස ඇහුවොත් තමන්ට මේක තව දුරටත් හොඳට තමන්ගේ හිතට තහවුරු වෙන්න පුළුවන් වෙයි. හොඳයි, එහෙනම් අපි මේ භාවනාව කරමු. හැම දිනාම පළමුවෙන්ම පහසුවෙන් වාඩි වෙන්න භාවනා කරන්න, ආනාපානසති භාවනාව කරන්න වාඩි වෙනා වගේ පහසුවෙන් වාඩි වෙලා කොන්ද බෙල්ල කෙලින් තියාගෙන මුළු ශරීරයම හොඳට සැහැල්ලු කරගෙන මෙහින්නාස කියනකොට මේ කියන කරුණු හිතෙන් විමස විමස නිකම් වචන ගොඩක් අහගන්න එකවත් මේ වචන ටික පාඩම් කරගන්න එකත් නෙවෙයි කරන්න ඕනේ. වචන පාඩම් හිටියේ නැතත් ප්‍රශ්නයක් නෑ. මේ කියන දේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙමි. මේක හිතෙන් විමසමින් විමසෙමින් අහගෙන ඉන්න උත්සාහ කරන්න. මේ කරමින් නැසි කියන ගමන්ම තමන් ඒක හිතෙන් කරන්න ඕනේ. මේක ඇත්තද කියලා බලන්න ඕනේ. අන්න ඒ විදිහට කරගෙන මේක අහගෙන ඉන්න. හොඳයි, එහෙනම් මෙන්න සිතන හැමෝම භාවනා කරන්න සූදානම් ඇති කියලා. අපි එහෙනම් මේ භාවනාව ආරම්භ කරමු. හිතන්න බලන්න මගේ ලෝකේ කිව්වේ මොකක්ද කියලා. මගේ ලෝකේ කිව්වේ ඇහැ හදලා දුන්න රූප ලෝකේ, කන හදලා දුන්න ශබ්ද ලෝකේ, නහය හදලා දුන්න ගන්ධ ලෝකේ, දිව හදලා දුන්න රස ලෝකේ, කය හදලා දුන්න ස්පර්ශ ලෝකේ, මනස හදලා දුන්න සිතුම් ලෝකේ. එහෙම නැත්තම් රූප ලෝකේ කියලා කියන්නේ පෙනෙන සිත. ශබ්ද ලෝකේ කියලා කියන්නේ ඇහෙන සිත. ගන්ධ ලෝකේ කියලා කියන්නේ ගඳ සුවඳ දැනෙන සිත. රස ලෝකේ කියලා කියන්නේ රස දැනෙන සිත. ස්පර්ශ ලෝකේ කියලා කියන්නේ ස්පර්ශ දැනෙන සිත. සිතුම් ලෝකේ කියලා කියන්නේ මතක් වෙන සිත. එහෙමනම් අපේ ලෝකේ කියලා කියන්නේ මේ සිත් හයටමයි. මීට අමතරව අපි කිසිම දෙයක් අඳුරන්න දන්නේ නැහැ. ලෝකෙ කියලා අපට අඳුරන්න තියෙන මේ සිත් හයම පමණයි. මම කියන්න තියෙනෙත් මේ සිත් හයටම තමයි. එකක් පස්සේ එකක් වෙන සිත් ධාරා. එහෙනම් අපි මේ එක එක සිත අරගෙන බලමු. කොහොමද මේ සිත හැදෙන්නේ කියලා. අපි මේ හැම සිතක්ම තේරුම් ගත්තා. බාහිර රූපයක් ආධ්‍යාත්මික රූපයත් එකතු වෙනකොට විඥාන ධාතුව තියෙන නිසා, පණ තියෙන නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව පවතින නිසා නාම ධර්ම ටිකක් ඇති වෙනවා. මේ රූප දෙක වෙන් වෙනකොට නාම ධර්ම ටික නිරුද්ධ වෙලා යනවා. නැවත වතාවක් තවත් ආයතනයකට බාහිර රූපය ආධ්‍යාත්ම රූපය එකතු වෙනකොට නාම ධර්ම ටිකක් ඇති වෙනවා. බාහිර රූපය ආධ්‍යාත්ම රූපය වෙන් වෙනකොට නාම ධර්ම ටික නිරුද්ධ වෙලා යනවා. උදේ ඉඳලා රෑ වෙනකම් ඉපදිච්චවසල මැරෙනකම් මේ මම කියන මේ පැවැත්ම තුල පවතින්නේ නාම රූප ඇතිවී නිරුද්ධ වීම පමණයි. රූප කියලා කියන්නේ මොනවද බලන්න. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදුන දෙයක්. ඒවගේ ස්වභාවය මොකක්ද? ඒක බාහිර රූපේ වුණත් ආධ්‍යාත්මික රූපේ වුණත් රූප හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන්. එහෙමනම් මේ රූප ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. දිගට පවතින මොකක්වත්ම නෑ. ඇති වෙනකොටම නැති වෙනවනම් නිත්‍ය දෙයක් වෙන්න පුළුවන්ද? අනිත්‍යයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. තියෙනවා කියන්න බෑ, නැති වෙනවා. නෑ කියන්න බෑ, ඇති වෙනවා. බොරු මායාවක්, හිස් දෙයක්, දුකයි කියලා කියනවා. ගිනි පන්දමක් කරකවනකොට ඇති වෙන ගිනි වලල්ලක් වගේ. ගිනි වලල්ල නෑ කියන්න බෑ, තියෙනවා. තියෙනවා කියන්න බෑ, නෑ. හිස් වූ දෙයක්. මේ සියලුම සංඥා මිරිඟුවක් වගේ කියලා කියනවා. එහෙමනම් දුකයි කියන්න අපි කියන්නේ මෙතන මේ හිස් බව කියන එක. ගිනිවලල්ල මගේ කරගත හැකි දෙයක්ද? මගේ කරගත යුතු දෙයක්ද? දිගටම පවතින දෙයක්ද? නෑ නේද? එහෙමනම් මේක අනාත්මයි කියලා කියනවා. එහෙනම් රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාම ඇති වෙන්නේ මොකක් නිසාද? විඤ්ඤාණ ධාතුව නිසා. විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ චිත්තක්ෂණයක් පස ඉපද නිරුත් වෙන ධාතු ස්වභාවය. එහෙමනම් මේක නිත්‍ය දෙයක් වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙමනම් මේ විඤ්ඤාණ ධාතුව සමගම හටගන්න නාම ධර්ම ඒව කොයිතරම් වෙලා තියෙනවද? ඒවත් පවතින්නේ චිත්තක්ෂණයක් පාසා. චිත්තක්ෂණයයි පවතින්නේ. ඇති වෙනකොටම නැති වෙනවා, අනිත්‍යයි. තියෙනවා කියන්න බෑ, නැති වෙනවා. නෑ කියන්න බෑ, ඇති වෙනවා. දුකයි, හිස් දෙයක්, බොරු දෙයක්, මායාව. මගේ කරගත හැකි දෙයක්වත්, කරගත යුතු දෙයක්වත්, දිගට පවතින මොකක්වත්ම නෑ. ගිනි පන්දමක් කරකවනකොට ඇති වෙන ගිනි වලල්ලක් වගේ. තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. හිස් දෙයක්, දිගට පවතින මොකක්වත්ම නෑ. අනාත්මයි. එහෙනම් රූපත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාමත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් මේ හිත් හයේම ස්වභාවය මේක නේද? අපි එක් එක් ආයතනේ බලාගෙන යමු. පළමුවෙන්මක් බලමු පෙනීමේ සිත. ඇසත් රූපයක්, සතර මහා ධාතුන්ගෙන් හැදුන් රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චක්කු විඤ්ඤාණය ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ඇසත් රූපත් චක්කු විඤ්ඤාණය තුනේ එකතුව හෙවත් පස්සය. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පස්සේ නිසා හට ගන්නා වූ වේදනාව, සැප, දුක්, මධ්‍යස්ථ ස්වභාවේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. රූප සංඥාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ චක්කු සම්පස්සේ ඇසයි, රූපයි, චක්කු විඤ්ඤාණය තුනේ එකතුව නිසා හටගන්නා වූ චේතනාව, කුසල චේතනා, අකුසල චේතනා ආදී වූ සියලුම චේතනා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මනසිකාරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙමනම් මේ පෙනීමේ සිත, නැත්නම් මේ නාම රූප අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඇසීමේ සිත බලමු. කනත්, ශබ්දයත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සෝත විඥාණය ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. කන, ශබ්දය, සෝත විඥාණය තුනේ එකතුව හෙවත් සෝත සම්පස්සේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සෝත සම්පස්සේ නිසා හටගන්නා වූ වේදනාව, සැප, දුක්, මධ්‍යස්ථ ස්වභාවේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ශබ්ද සංඥාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. චේතනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මානසිකාරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙමනම් මේ ඇසෙන සිත නාම රූප නිත්‍ය දෙයක් වෙන්න පුළුවන්ද? බෑ නේද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ගන්ධ සුවඳ දැනෙන සිත බලමු. නාසයත් ගන්ධ සුවඳත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ගාන විඥාණය ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නාසයත් ගන්ධ සුවඳත් ගාන විඥාණය තුනේ එකතුව හෙවත් පස්සය, ගාන සම්පස්සය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඝාන සම්පස්සේ නිසා හටගන්නා වූ වේදනාව, සැප, දුක්, මධ්‍යස්ථ ස්වභාවය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ගන්ධ සංඥාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඝාන සම්පස්සේ නිසා ඇතිවෙන්නා වූ චේතනාව අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මානසිකාරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ගන්ධ සුවඳ දැනීමේ සිත, එහෙම නැත්නම් නාම රූප නිත්‍ය වෙන්න පුළුවන්ද? නෑ නේද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. රස දැනීමේ සිත බලමු. දිවත් රසයත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ජීවා විඥානේ ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ දිවත් රසයත් ජීවහා විඥානයත් තුනේ එකතුව හෙවත් ජීවහා සම්පස්සය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ජීවහා සම්පස්සය නිසා හටගන්නා වූ වේදනාව සැප දුක් මධ්‍යස්ථ ස්වභාවයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. රස සංඥාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. චේතනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මානසිකාරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. රස දෙනීමේ සිත නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ස්පර්ශ දෙනෙන සිත අපි බලමු. කයත් ස්පර්ශයත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කාය විඥානේ ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්මෝ කය ස්පර්ශත් කාය විඥානයත් තුනේ එකතු හේවත් කාය සම්පස්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්මෝ කාය සම්පස්සේ නිසා හටගන්නා වූ වේදනාව සැප දුක් මධ්‍යස්ථ ස්වභාවයේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ස්පර්ශ සංඥාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. චේතනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මානසිකාරේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ස්පර්ශ හඳුනා ගැනීමේ සිත නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මතක් වෙන සිත අපි බලමු. මනසත් සිතුවිලිත් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපයක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මනෝ විඥාණය ධාතුවක් පමණයි. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්මෝ මනසත් අනිත්‍ය දුක්ඛ අනාත්මෝ සිතවිලි අනිත්‍ය දුක්ඛ අනාත්මෝ මනෝ විඥාණයත් තුනේ එකතුව හෙවත් මනෝ සම්පස්සය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මනෝ සම්පස්සේ නිසා හටගන්නා වූ වේදනාව සැප දුක් මධ්‍යස්ථ ස්වභාවේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සිතුම් සංඥාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. චේතනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මානසිකාරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මතක් වීමේ සිත නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙමනම් මේ ආයතන හයේ මෙති වෙන සිත් කොයි ආයතනයේ ඇති වුණත් පෙනීමේ සිත, ඇසීමේ සිත, ගඳ සුවඳීමේ සිත, රස දැනීමේ සිත, ස්පර්ශ දැනීමේ සිත, මතක්වීමේ සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් එකතු වෙනකොට විඤ්ඤාණ ධාතුව එතන පවතින නිසා පස්සේ හට ගන්නවා. පස්සේ නිසා වේදනාව හට ගන්නවා, සංඥාව හට ගන්නවා, චේතනා පහළ වෙනවා, මානසිකාරය සිදු වෙනවා. බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් වෙන් වෙනකොට පස්සේ නිරුද්ධ වෙනවා. ඒකේ ඉල්ලීලා හටගත්තා වූ වේදනාව නිරුද්ධ වෙනවා. ඒකේ ඉල්ලීලා හටගත්තා වූ සංඥාව නිරුද්ධ වෙනවා. ඒකේ ඉල්ලීලා හටගත්තා වූ චේතනා නිරුද්ධ වෙනවා. ඒකේ ඉල්ලීලා හටගත්තා වූ මානසිකාරේ නිරුද්ධ වෙනවා. ආයතන හයේ මෙතු වෙන්නේ මොකක්ද බලන්න. රූප දෙකක් එකතු වෙනවා, නාම ධර්ම ටිකක් ඇති වෙනවා. රූප දෙක වෙන් වෙනවා, නාම ධර්ම ටික නිරුත් වෙනවා. රූප දෙකක් එකතු වෙනවා, නාම ධර්ම ටිකක් හට ගන්නවා. රූප දෙක වෙන් වෙනකොට නාම ධර්ම නිරුත් වෙනවා. රූප දෙකක් එකතු වෙනවා, නාම ධර්ම ටිකක් හට ගන්නවා. රූප දෙක වෙන් වෙනකොට නාම ධර්ම නිරුද්ධ වෙනවා. රූප දෙකක් එකතු වෙනවා, නාම ධර්ම ටිකක් හට ගන්නවා. රූප දෙක වෙන් වෙනකොට නාම ධර්ම නිරුද්ධ වෙලා යනවා. ඇසි පෙනෙන සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. ඇසෙන සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. කන් සුන්දෙන්නේ සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. රස දෙනෙන සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. ස්පර්ශ දෙනෙන සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. මතක් වෙන සිත කියන්නේ නාම රූප ඇතිවිවි නිරුද්ධ වීම. පෙනෙන සිත කියන්නේ රූප ලෝකය. ඇහෙන සිත කියන්නේ ශබ්ද ලෝකය. ගඳ සුන්දෙන සිත කියන්නේ ගන්ධ ලෝකය. රස දෙන සිත කියන්නේ රස ලෝකය. ස්පර්ශ දෙන සිත කියන්නේ ස්පර්ශ ලෝකේ. මතක් වෙන සිත කියන්නේ සිතුම් ලෝකය. මුල් ලෝකෙම කිව්වත් එකයි, මේ සිතයි කිව්වත් එකයි. මුල් ලෝකෙම කිව්වත් එකයි, සිත කිව්වත් එකයි. සිත කිව්වත් එකයි, මම කිව්වත් එකයි. මම කියලා කියන්න තියෙන්නේ මොකේදද? මේ ආයතන හය ඇති වෙන සිත හයට නේද? මේ සිතමයි මම. සිතමයි ලෝකේ. එහෙමනම් ලෝකේ කිව්වත් එකයි, සිත කිව්වත් එකයි, මම කිව්වත් එකයි. මේ ඔක්කොම අපි එකම දෙයකට කියන්නේ බෙන්වෙන් විදිහට හිතනවා. එහෙමනම් සිත, ලෝකය, මම, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සිත, ලෝකය, මම, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අපි හිතෙන් හදාගත් එකක් මේ මම කියලා කියන්නේ. ඒ වෙලාවට ඉපදෙන නිරුද්ධ වෙන සිතටමයි මේ මම කියන්නේ තියෙන්නේ. මම කියන්න වෙන මොකක්වත් නෑ මේ ලෝකෙ තුල. මේ සිතටම තමයි මම කියන්න වෙන්නේ. ඒකේ අනාත්ම ස්වභාවය නොදකින නිසා ඒකට මම කියලා නමක් දාලා තිනු. ඒ නම අපි පාවිච්චි කරනවා. හැබැයි ඒ මම නිත්‍ය මමෙක් නෙවෙයි. එතන එතන ඉපදෙන නිරුද්ධින සිත. එතන එතන ඉපදෙන නිරුද්ධින ලෝකය. එතන එතන නිරුද්ධින් ඉපදෙන නිරුද්ධින මමේ. මුළු ලෝකෙම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. කොයි ආයතනේ හටගත්තත් සිත, ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. කොයි ආයතනේ හටගත්තත් සිත, ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. කොයි ආයතනේ හටගත්තත් සිත, ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න. තමන් තනියම පොඩ්ඩක් මෙනෙහි කරන්න මේක. මෙහින් ආසය කිව්වදී තනියම මෙනෙහි කරන්න. මේක නේද මේ ලෝකයේ ඇත්ත ස්වභාවය. මම කියන්න, මගේ කියන්න, ලෝකයේ කියන්න, උපාදානි කරගන්න, නැවත නැවත මේ දුක් ලබා ගැනීමින් නැවත නැවත ඉන්න මොනවද තියෙන්නේ? නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ අල්ලගන්න, රකින්න, මම කියන්න, මගේ කියන්න, වටිනවා කියන, නිත්‍යයි කියන, සැපයි කියන, ආත්මයි කියන්න කිසිවක්වත්ම නෑ නේද කියලා තමන්ට අවබෝධ වෙනතුරු මෙනෙහි කරන්න. කොයි ආයතනේ හටගත්තත් සිත, ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න, ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න සුළු වෙලාවක්. හොඳයි, අපි නතර කරමු භාවනාව. අපි අද බැලුවේ මේ සිත කියන එක පිළිබඳව, මේ ධාතු ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ලෝකේ බලන්න කියලා. ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න කියලා කිව්වා. ස්කන්ධ කියන කොටස අපි තව විස්තර කරේ නැහැ. ඉදිරි දේශනාවලදී අපි කරන්න බලාපොරොත්තු වෙන මේ සිත ස්කන්ධ විදිහට බලන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ සිත පිළිබඳව ආයතන විදිහට බැලුවා. ආයතන හයේ සිත් ඇතිවෙවි නිරුද්ධ වෙන විදිහ අපි තේරුම් ගත්තා. තේරුම් ගන්න උත්සාහ කරා මුල භාවනාවලදී. අපි බැලුවා මතක ඇති පෙනෙන සිත කියලා, මේ ඇහි ඇති වෙන සිත, කනේ ඇති වෙන සිත, නහය ඇති වෙන සිත, දිවේ ඇති වෙන සිත, කයේ ඇති වෙන සිත, මනසේ ඇති වෙන සිත කියලා මේ ආයතන හයේ සිත් ඇතිවීම නිරුද්ධවීම ආයතන ආකාරයට අපි මේ සිත් ඇති වෙන නිරුද්ධ වෙන එක බැලුවා. ඊළඟට අද අපි බැලුවේ මේ ධාතු ස්වභාවයෙන් බැලුවා. කය පිළිබඳව ධාතු ස්වභාවයෙන් බැලුවා. එතකොට මේ සිත කියන එකත් මේ ධාතු ආකාරයෙන් තමයි අපි අද කතා කරේ. එතකොට අපිට තේරිච්ච දේ තමයි මේ සතර මහා ධාතු එකටම පවතින මේ ධාතු හතරෙන් ඇතිච්ච රූප ටිකකුත්, පස්වෙනි ධාතු වන විඤ්ඤාණ ධාතුව නිසා ඇති වෙන නාම ධර්ම ටිකකුත් තමයි මේ සිත කියන්නේ කියලා අපි තේරුම් ගත්තා. එතකොට අපිට මේ ධාතු ස්වභාවයෙන් බලනකොට අපිට ඇහෙන් බලන්න පුළුවන් කමක් නැහැ. අපි ආයතන වලින් අඳුරන්න බෑ. අපි ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි මේ ධාතු ස්වභාවයෙන් දැනෙන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්නෙ. මේ දිගටම ආපු අය ඉන්නවනම් ඒගොල්ලොන්ට මතක ඇති. අපි මේ කායන් පස්සනාවේ කොටසේ ධාතු ස්වභාවයේ, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ස්වභාවයේ තේරුම් ගත්තේ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඒක අපිට නෙවෙයි කියන්න බෑ. අපිට පැහැදිලිවම පේනවා මේ ධාතු ස්වභාවයම තමයි තියෙන්නේ කියලා. නමුත් ඒක අපිට මේ පෙන්නලා කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුට පමණක් අවබෝධ වෙන ධාතු ලක්ෂණ කියනීම, ඒ කියන්නේ ඒක බොහොම සියුම් ස්වභාවයක් නිමේෂණයක් කියලා කියන්නේ තප්පරෙන් කෝඩි ප්‍රකටුවාරෙන් පංගුවක්. ඉතින් අපිට ඒක කොහොමඩක් අඳුරන්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් ඉදිරිය ගත්තොත් ගිනි පන්දමක් වේගෙන් කරකවනකොට අපිට ගිනි වළල්ලක් පේනවා, පන්දම පේන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ධාතු ස්වභාවය කියන එක අපිට පේන්නේ නැහැ වේගවත් භාවය නිසා. අපිට මේ සාමාන්‍ය වේගෙන් කරකවනකොට ගිනි පන්දම ඒතන පන්දමවත් පේන්නේ නැත්තම් තප්පරයට කෝටි වාරකින් ඇති වෙන නිරුද්ධ වෙන ධාතු කියන අපිට අඳුර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට ඇත්තටම හිතුවොත් මේ ගිනි වළල්ල කියලා එකක් එතන ඇත්තටම ඇත්තේ නැහැ. තියෙන්නේ අර ගිනි පන්දම රවුමක තැන් තැන්වල මේ පන්දමේ ගමන් කිරීමක් තමයි අපිට වළල් වගේ පේන්නේ. හැබැයි අපිට ගිනි පන්දම පෙනෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ ගිනි වළල්ලයි. ඒක තමයි මරීච උපමසඤ්ඤා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මිරිඟුවක් වගේ කිව සංඤ්ඤා. අපිට ධාතු හතර පේන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ එක එක රූප ආකාරයකට තමයි මේක පේන්නේ. ඒ වගේම අපිට සිත කියන එක මේ නිරුද්ධ වෙලා පෝ ඇති වෙන බව පේන්නේ එක දිගට පවතින සිතක් තමයි අපට පේන්නේ. එතකොට රූප වලට වඩා මහා වේගිකින් චිත්තක්ෂණයක් වාසයි වෙද නිරුද්ධ වෙන විඥාන ධාතුවක් නිසා හටගෙන නිරුද්ධ වෙන නාම ධර්ම තුගයක් තියෙනවා. එතකොට අපට ඒකේ මේ කැඩි කැඩි යන බවක් අපට කොහොම කියලා හොයාගන්නද මෙච්චර වේගෙන් ඉපදෙන නිරුද්ධ වෙන එක. එතකොට බුදු කෙනෙක්ගේ මහා ප්‍රඥාවට මහා සමාධි වලට අහු වෙන ස්වභාවයක් තමයි මේ ධාතු ස්වභාවය කියලා කියන්නේ. එතකොට අපිට ඒක අවබෝධ කරගන්න තියෙන්නේ මේක තේරුම් අරගෙන මේ ප්‍රඥාව පාවිච්චි කරලා තමයි අපට මේක අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙමනම් අද අපි මේ භාවනාවේදී මේ ධාතු ස්වභාවය, මේ සිත කියන එකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තේරුම් ගත්තා. එතකොට අටක්කරා තීනි පදා සම්බෝධේන ප්‍රකාශිතා සියලු බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මෙන්න මේ අකුරු අටක් සහිත වචන තුනක්. මොකද්ද මේ වචන තුන? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තමයි කියන්නේ. එහෙමනම් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ ත්‍රිලක්ෂණේ අවබෝධයෙන්මයි කෙනෙක් ලෝකේ අතහරින්නේ, ලෝකේ උපාදාන නැති වෙන්නේ, භවේ නතර කරන්නේ. එහෙමනම් අපි මේ සිත පිළිබඳව ප්‍රඥා ඉන්ද්‍රිය පාවිච්චි කරලා මෙන්න මේ ත්‍රිලක්ෂණේ අවබෝධ කරගන්න තමයි අද දිනේදී උත්සාහ කළේ. එතකොට අපි තවත් මේ සිත සංකතයක් විදිහට බලන්න පුළුවන්. අපි දැක්ක මේ ආයතන විදිහට අපි බලනකොට මේ සිත කියන එක ඒ විදිහට සකස් වෙනවා. ඇහැට රූපයක් එනකොට නාම ධර්ම ටිකක් ඇතුළේ සිත සකස් වෙලා යනවා. ඇහැ රූපය වෙන්නකොට නිරුද්ධ වෙලා යනවා. හේතු වලින් සකස් වෙනවා. පෙර නොතිබීම හේතු සකස් වෙනකොට සකස් වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. නැවතත් පෙර නොතිබීම හේතු සකස් වෙනකොට සකස් වෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. එවනම් මේක සංගත ලක්ෂණ තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සාඤ්ඤ තත්ත පඤ්ඤායති. ඒ හේතු නැවත නැවත සකස් වෙනකොට සකස් වෙනකොට වෙනස් වෙමින් වෙනස් වෙමින් ඒ වෙලාවට සකස් වෙන හේතුවත් එක්ක ඇති වී නිරුද්ධ වෙනවා. එහෙනම් මේ හිත සංකතයක්. සංකතයක් නම් ඒක නිත්‍ය දෙයක් වෙන්න බෑනේ. එවනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ නේද සංකතයක තියෙන්නේ. නිත්‍යව පවතින්නේ අනිත්‍යයි. තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඒ වෙලාවට හේතු නිරුද්ධ හේතුෙන් ඇති වෙනකොට ඇති වෙලා හේතු නිරුද්ධ වෙනකොට හිස් වෙලා එන බොරු මායාව. අන්න ඒක නිසා හිස් වූ දෙයක් දුකක් කියලා කිව්වා. මේක මගේ කරගන්න ඇති දෙයක්වත් නෑ, මගේ කරගත යුතු දෙයක්වත් නෑ. නවත්තන්නත් බෑ, පවත්වන්නත් බෑ. හේතු ඇති වෙනකොට ඇති වෙලා හේතු ඇති වෙනකොට නිරුද්ධ වෙලා එන එක මේකට අයිතිකාරයෙකුත් නෑ. ඒකේ අයිතිකාරය හේතු තමයි. හේතු නැතුව මට මේක හදන්නත් බෑ, හේතු තියෙනකොට මට හදන්න නැතුව ඉන්නත් බෑ. මේ හිත මම හදනව නෙවෙයි, හේතුින්ද හැදෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මම කැමති වුණත් මට අකමැති වුණත් මට ඕනේ වුණත් එපා වුණත් හේතු තියෙනකොට ඒ සිත් ඇති වෙනවා. ඇහැ තියෙනවා නම්, රූප තියෙනවා නම්, මට පණ තියෙනවා නම් පෙනෙන සිත් ඇති වෙනවා. මගේ කන තියෙනවා නම්, වාහිර ශබ්දයක් තියෙනවා නම්, මට පණ තියෙනවා නම් ඇහෙන සිත් ඇති වෙනවා. ඒක මට ඕනෙට ඇති වෙනව නෙවෙයි, හේතු තියෙන නිසා හිත ඇති වෙනවා. එහෙමනම් මේ සිත මේ සංකත විදිහ බලනකොටත් අපට තේරෙනවා මේ හේතුඵලයක්, හේතු ඵල නිරුද්ධ වී යන හේතු ගෑය කර කර ගෙවි ගෙවි නිරුද්ධ වී යන ඵලයක් තමයි මේ සිත කියලා අපිට තේරෙනවා. එහෙමනම් මේ සිත සංකතයක් විදිහට බලලත් අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට මේ පංචින්ද්‍රියංග මට්ටමේ ඒක චරං කියන ලක්ෂණේ අපි භාවනාවක් විදිහට බලනකොට වරකට එක සිතක් ඇති වෙන එක නිරුද්ධ වෙනවා, ආයෙත් අනිත් ආයතන සිතක් ඇති වෙන නිරුද්ධ වෙනවා විදිහට පංචින්ද්‍රියංග මට්ටමේ බොහොම මූලික මට්ටමේ අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ මේ සිතේ දකින්න පුළුවන්. එහෙමනම් අපි මේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ පංචින්ද්‍රියංග මට්ටමේ සංකත කියන ස්වභාවයෙන් ඊට වඩා චුට්ටක් ගැඹුරට ප්‍රඥාවත් පාවිච්චි කරලත් ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය පමණක් පාවිච්චි කරලා තමයි මේ ධාතු ස්වභාවයත් මේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ මේ වෙනකොට අපි ෘතමී ඥානයේ වශයෙන් තේරුම් අරගෙන තියෙනවා. එහෙනම් අපි මේක පාවිච්චි කරන්න ඕනේ. මෙන්නස හැමදාම කියන්නේ අපිට දැනුමක් නෙවෙයි අවශ්‍ය කරන්නේ, දැනුමින් නිවන් දකින්න බෑනේ. එහෙනම් අපිට අවබෝධයෙන් තමයි නිවන් දකින්න තියෙන්නේ. ෘතමී ඥානයේ ලැබෙනුම අපි කරන්න ඕනේ මොකද්ද? චින්තාවේ ඥානය ඇති කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ එදිලා එදිලා මේක විමසලා බලමින්, නිතර නිතර විමසලා බලමින් හැම හිතක්ම මේ විදිහට නාම රූප බෙද 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 බලලා මෙන්න මේ විදිහට විමසලා විමසලා බලලා මේක නේද මේ ලෝකේ ඇත්ත ස්වභාවය කියලා මෙන්න මේ චින්තාවේ ඥානය ඇති කරගන්න ඕනේ විමසලා විමසලා. එතකොට මේ විමංසා කියලා තියෙනවා. ඔය ඉද්ධිපාදවලත් කියන්නේ විමංසා කියලා. එතකොට මෙන්න මේ විමසලා බලලා තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඊළඟට භාවනාමය ඥානය ඇති කරගන්නේ කොහොමද? මේක හැම වෙලෙම භාවිතා කරනවා. ඒක මගේ දෙයක් කියලා කියන්නේ අපි කියන්නේ පාවිච්චි කරනවා කියලා. එතකොට මේ තමන්ගේ ලැබුණ දේ පාවිච්චි කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුට මාර්ගයකට පැමිණෙනකොට එයාට යම් ප්‍රඥාවක් ඇති වෙනවා. එතකොට එයා ඵලයකටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව පාවිච්චි කරපුවාම. දැන් අපිට මොකක් හරි දෙයක් මහන්සිලා හොයාගත්තට පස්සේ ඒක පාවිච්චි කරනකොට තමයි අපිට ඒකේ ප්‍රයෝජන ලැබෙන්නේ. අන්න ඒ වගේ තමන්ගේ මේ සුතමේ චින්තාමේ ඥානෙ නැත්තම් ඒ ලැබුණ විදර්ශනා ඥානයක් ලැබුණොත් ඒ ඥානෙ පාවිච්චි කරනකොට සම්මා ඥාන පාවිච්චි කරනකොට අපට හම්බ වෙනවා මොකද? සම්මා විමුක්තිය. සම්මා විමුක්තිය කියලා කියන්නේ මාර්ගඵල නිදහස් වීමක් දැනෙනවා. ලෝකේ පිළිබඳ ඇලෙන්නේ නැතුව නිදහස් වුණු සිත. මේ අවබෝධය සම්පූර්ණ වෙනකොට මොකක්ද වෙන්නේ? මුළු ලෝකෙම නිදහස් වුණු විමුක්ත සිත කියන එක ඇති වෙනවා. අපි සිත් ගැන කතා කරනකොට මතක ඇති විමෝචයං චිත්තං නැත්තම් විමුක්ත සිත අවිමුක්ත සිත කියලා කතා කරා. මේ විමුක්ත සිත කියලා කියන්නේ සම්පූර්ණ විමුක්ත වුණු නිදහස් වුණු සිත. එතකොට ඒ සිතට යන්න නම් මොකද කරන්න ඕනේ? ලැබිච්ච ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරනකොට මේ කෙලෙස් නිරුද්ධ වීම සිදු වෙනවා. අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය නැත්තම් ලෝකෙ පිළිබඳ යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති හැටියෙන් බලමින් ජීවත් වෙනවා. අපි මෙච්චර කාලයක් ඇත්ත ඇති හැටියෙන් බලලා නෙමෙයි මේ සසර ගියේ. අපි හිතෙන් හදාගත්ත විකෘතියක් තුළ හිටියේ. එතකොට මේ ප්‍රകൃතිය තමයි මේ යථාභූත ඥාන දර්ශනේ කියන්නේ. විදර්ශන ඥාන කියලා කියන්නේ මේ ප්‍රകൃතිය අවබෝධ වෙන ප්‍රඥාව අවබෝධ ඇතිවීම. එතකොට ඒක පාවිච්චි කරලා මේ නිවන කියන එක සාක්ෂාත් කරගන්න ඕනේ. එහෙමනම් අපි අද දිනේට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මම හිතනවා ධර්ම දේශනා දෙකක්ම රෙකෝඩ් කරපු ධර්ම දේශනා අහන්න උනේ. මොකද ලංකාවේ පවතින මේ භාවනා වැඩසටහන නිසා ඕස්ට්‍රේලියාවේදී භාවනා වැඩසටහන අවසන් වෙලා අපිට රාත්‍රියේ මේ ධර්ම දේශනාව කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ලංකාවේදී ධර්ම දේශනාව කරනකොට අපිට මේ වෙලාව වෙන්නේ දවල් දෙකමාර. ඒ කියන්නේ වැඩසටහන පවතින වෙලාව අපි උදේ 8:00 ඉඳලා 5:00 වෙනකම් වැඩසටහන කරනවා. එතකොට මේ දේශන වැඩසටහන මැදදී අපිට ධර්ම දේශනා කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසායි මේ රෙකෝඩ් කරපු ධර්ම දේශනාවක් ඔබට සවන් දෙන්න අවස්ථාව වුණේ. එතකොට ගිය සතියේ ධර්ම දේශනාවත් රෙකෝඩ් කරපු එකක් දාන්න වුණා. මොකද ඒ දවසේ තමයි භික්ෂුන් වහන්සේ ලංකාවට වඩින් දවස වුණේ. එතකොට තාමත් ඒ දවසේ කරන්න පුළුවන් හැකියාවක් තිබුණේ මඟ ඉන්න වෙලාවේ තමයි මේ දේශනා කරන්න වෙන්නේ. එතකොට ඔය විදිහට මේ ධර්ම දේශනා දෙකම රෙකෝඩ් කරපුවා දාන්න වුණා. නමුත් ඊළඟ සතියේදී අපි මේ භාවනා කරපු කොටසේ ප්‍රශ්න අහන්නත් තව දුරටත් මේ සිත ගැන තව කතා කරන්නත් අපි බලමු. අපි මේ ස්කන්ධ විදිහට කොහොමද මේ සිත බලන්නේ කියන එක විශේෂයෙන් අපි කතා කරන්න බලනවා. එතකොට මේ කියලා දෙන දේවල් නැවත නැවත වඩලා තමන්ගේ දෙයක් කරගෙන මේ ප්‍රඥා ඉන්ද්‍රිය ඇති කරගෙන මේ සසර දුක අවසන් කරගෙන නිවන සම්පූර්ණ කරගන්නම මේ සීල දෙනාට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, එහෙනම් තමන් අද දිනේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවාගේම භාවනා කිරීමෙන් ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ අවබෝධ කරගන්න උත්සාහ කිරීමෙන් විශාල කුසල සම්භාරයක් රැස් කරගත්ත බුදුජනන වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය ලක්ෂණේ ක්ෂණයක් මෙනෙහි කරොත් ඒකේ ආනිසංස කියලා නිම කරන්න බෑ කියලා. එහෙනම් අද දිනේදී මේ අනිත්‍ය ලක්ෂණේ මෙනෙහි කිරීමෙන් අපි විශාල කුසල සම්භාරයක් රැස් කරගත්තා. එහෙමනම් ඒ රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ ලෝකයේ ආශාසනය ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් කරනු ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛාංශ සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛාන්ත දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛාන්ත තුන් සදා. ඒ වගේම යම් කිසි ඥාති පින් බලාපොරොත්තු වෙමින් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනෝ නම් තමන් අත රැස් කරගත්තා වූ මේ සීලුම් පින් අනුමෝදන් කරමින් අනුමෝදන් කරනු ලබත්තා. මේ පින් අනුමෝදන් වීමෙන් පින් ලබා ගත හැකි ස්ථානක සිටිනෝ නම් සුඛී සුපත් භාවයට පත් වේවා කියලා හිතලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ සීලුම් කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින තුරුම කල්යාණ මිත්‍ර සුරක් ලැබේවා. පාප නිත්‍රාශ්‍රයක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. හොඳයි, එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. පවා ධර්ම අවබෝධ කරගැනීමට මේ සියලුම මේ දේශනාවත උපකාරයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.